അതിഥി ന്യായപത്രി വിഷയം കേക്ക് സഭനായകൻ.
I move item number 1.
Oh, Pakshanayak.
Before that, I want to...
You are moving the bill, is it? So after that, I want to make a submission, please. After that or before that?
I move item
number 1.
Right. Garu Kathana Agitamani. Garu Kathana Agitamani.
Oh.
Garu Kathana Agitamani. පළමින්ම බුතුමාට ස්තුතිවන්ත වෙනවා. උදේ පාන්දරම විපක්ෂයේ පක්ෂනායකින්ගේ අදහස්වලට යම්කිසි සම්බන්ධීමක් කිරීම ගැන, ඒ වගේම අපේ ඉල්ලීම මත පක්ෂනායකින්ගේ රැස්වීමක්, බිස්නස් කමිටියේ රැස්වීමක් කැඳවලා අපේ අදහස්වලට සම්බන්ධීම ගැන මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, දැන් සම්බන්ධීමෙන් ඔබට කියපු කරුණු කාරණා දිහා බලලා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය තුළ ඔබතුමාට නිවැරදි ආකාරයේ තීන්දුවක් ගන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම ඔබතුමාට ගෞරවයෙන් මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, ඉතාමත්ම පැහැදිලිව පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පරිපාටිය පිළිබඳව ස්ථාවර නියෝගවල ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ඒ ස්ථාවර නියෝග 52 යටතේ පැහැදිලිව ප්‍රකාශ වෙලා තිබෙනවා ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරනු ලැබිය යුතුයි කියලා. විශේෂයෙන්ම කෙටුම්පතක් පළවෙනි වර කියවීම නිම වූවහම, ඒ වගේම කියනවා කාරක සභාව විසින් 50 කෙටුම්පතට සංශෝධන යෝජනා කරනු ලැබිය හැක. කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ආපසු වාර්තා කරන තෙක් හෝ පාර්ලිමේන්තුව විසින් එසේ වාර්තා කිරීමට ලබා දී ඇති කාලය ඉක්ුත්වන තෙක් පාර්ලිමේන්තුව විසින් මේ පිළිබඳව කිසිදු පියවරක් ගනු නොලැබිය යුත්තේය. දැන් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමා හමුණු අවස්ථාවේ අපි පැහැදිලිවම කිව්වා වාර්තාවක් නැතුව මේ ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූලවත්, ඒ වගේම ස්ථාවර නියෝගවලට අනුකූලවත් ඉදිරියට යන්නට බෑ. ගරු කතානායකතුමනි, මේක තමයි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දීලා තිබෙනවායි කියලා වාර්තාව. මේ වාර්තාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ වෙනවා මෙන්න මේ ආකාරය. මේ පනත සලකා බැලීමෙන් අනතුරුව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු විසින් කාරක සභාව වෙත යොමු කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය වූ සංශෝධනවලට යටත්ව එකඟ වූ අතර, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනවලට යටත්ව එකඟ වුණයි කියන කාරණාව කියලා ඒ පිළිබඳ කාරක සභා වාර්තාව. ඒ කියන්නේ කාරක සභා වාර්තාවක් නැහැ තාම. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනවලට යටත්ව මේ අනපනත් වලට එකඟ වූ අතර ඒ පිළිබඳ කාරක සභා වාර්තාව කාරක සභාවේ සභාපති ගරු ලලිත් වර්ණකුමාර මහතා විසින් 2024 ජනවාරි මාස 23 අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට පිළිගැන්විය යුතු යයිද තීරණය කරන ලදී. මම අහන්නේ ගරු කතානායකතුමනි, කෝයේ වාර්තාව? මොකද මේක වාර්තාව කියලා ඒ කාරක සභාවේ සභාපතිතුමා සහ ලේකම් කියනවා නම් ඒක හරියට මේ පාර්ලිමේන්තුවේ 225ම අමනෝඥ කොට්ටාසයක් හැටියට සලකලා තමයි මෙන්න මේ වගේ කාරණාවක් පිළිබඳව ඒ කාරක සභාවත් ඒ ලේකම්වරයත් කටයුතු කරලා තිබෙනවා. මේ 225ම මෝඩයෝ නෙවෙයිනේ, මේ 225ම අමනෝඥයෝ නෙවෙයිනේ. මම අහන්න කැමති ගරු කතානායකතුමනි, පළවෙනි කාරණාව ඇයි මේ සභාවේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිව තියෙනවා, කිසිදු පියවරක් ගන්න බෑ වාර්තාව නැතුව. මේ කොලෙක් තියෙනවා වාර්තාව පිළිගැන්විය යුතුයයිද තීන්දුව කරන ලදී. ඒකෙන් කියන්නේ මේක නෙවෙයි වාර්තාව. ඉතින් මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ කරුණ මුල් කරගෙන අද මේ කරන්නා වූ විවාදයේ වැඩ කටයුතු ස්ථාවර නියෝගවලට පටහැනි නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා මේ කරන්නා වූ ක්‍රියාදාමය වහා නතරකොට මීට වැඩිය ප්‍රශස්ත ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයකට ඔබතුමා ප්‍රවේශවන්න විශේෂම මම කියන්න කැමති ටිරානලස් ඇමතිතුමා පත් කරලා තිබෙනවා විශේෂඥ කමිටුවක්. ඒ විශේෂඥ කමිටුවේ නිර්දේශවලට පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොරව ඊයේ දිනේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සියලු දෙනාම එකඟ වුණා. එතකොට ටිරානලස් ඇමතිතුමා පත් කරපු ඒ විශේෂඥ කමිටුවේ නිර්දේශ ඇතුළත් කරන්නට හැමෝම පක්ෂ බෙහෙදෙන් තොරව කටයුතු කරනකොට නීතිපතිවරයා කියනවා මේක මේ අවස්ථාවේ කරන්නට බෑ. 78-3 අනුව මේක ව්‍යවස්ථාවට පටහැනි. මොකද අර මූලික රාමුවෙන් පිට යන නිසා ඒක බලාත්මක භාවය පුළුල් වෙන නිසා. ඒ නිසාම මම යෝජනා කරනවා පළවෙනි කාරණාව අපි මේ කරගෙන යන ක්‍රියාදාමයක් වැරදි ව්‍යවස්ථානුකූලවත් නෙවෙයි සාවර නියෝගවලට අනුකූලවත් නෙවෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ටිරානලස් මැතිතුමාගේ එතුමා විසින් පත් කරගත්ත ඒ විශේෂඥ කමිටුවේ නිර්දේශක් සියලු දෙනාම එකඟ වන නිසා ඒවත් ඇතුළත් කරපු අපි අලුත් පනතකට ප්‍රවේශ වෙමි කියලා යෝජනා කරනවා. ඒ වගේම අපි කොහොමද විවාදයක් කරන්නේ හරියාකාරව මේ සංශෝධන පිළිබඳව අපිට කිසිම දැනුමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තොරතුරු සංගවලයි මේ රටේ මේ කාර්යවේ ක්‍රියාත්මක කරන්න දැන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි අර කාබනික පොහොර මගඩිය වගේ මේ රටේ ජනතාවගේ නිදහසත් එක්ක සෙල්ලම් කරන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේක ඒකාධිපති රටක් නෙවෙයි. භාෂණයේ නිදහස බොහොම වැදගත්. භාෂණයේ නිදහස අපි ආරක්ෂා කරන්නට ඕන. ජනතාවගේ මූලික අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්නට ඕන. ගරු ප්‍රධානාධිතුමනි ඔබතුමාගේ කාමරෙන් පිට වෙලා එනකොට මට ඒකට සහභාගී වුණු රජයේ ඇමතිවරයෙක් තමන්ගේ ෆෝන් එක පෙන්නලා මට කියනවා බලන්න සජිත් ඔයාටත් මේ ගහන මඩ අපිට මේ මඩ ඔක්කොම නතර කරන්න පුළුවන්ලු මේ පනත තුල. මම කියන ඕනතරම් මඩ ගහන්න මට ප්‍රශ්නයක් නැහැ ඕනතරම් මඩ ගහන්න. නමුත් භාෂණයේ නිදහස ආරක්ෂා කරන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ඕන. මිනිස් අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ඕන. ඒ නිසා මම කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් ස්ථාවර නියෝගවත් උල්ලංඝනය කරන්නට එපා. මේ සභාවේ කිසිම ආංශික කාරක සභාවක් කරපු ඒ වார்த்தාව පැහැදිලිව සභාගත කළා නෑ. මේ කොළ කෑල්ල වார்த்தාවක් නෙවෙයි. මේ කොළ කෑල්ල තියෙන්නේ වார்த்தාවක් ඉදිරිපත් කරනවයි කියලා. ඒ නිසා අද දින මම අහන්න කැමති ගරු කථානායකතුමාගෙන් කොමේ වார்த்தාව?
Honorable Ponnambalam.
Honorable Speaker.
Now it means
Section 52 of the standing orders makes it quite clear, Honorable Speaker, every such bill shall be referred to the relevant sectoral oversight committee without a motion immediately after the first reading. The committee may suggest amendments to the bill. No further proceedings to be had until the committee has reported back to Parliament or until the expiration of a period of time allowed by Parliament. Now, the whole purpose of this section under the standing orders, Honorable Speaker, is very clear. It is that when there are amendments that are being brought to the original bill that has been gazetted, members of parliament can have a consolidated document which they will have before them, which they can see, and then on the basis of those amendments that have been tabled to members of parliament, they can debate. Now, at the moment, Honorable Speaker, the only document that we have before 225 members of parliament is the original bill. And the original bill has 56 sections, 34 sections are to be amended. 34, vast majority of the bill is supposed to be amended.
All those amendments are being tabled on your document.
No, nothing has been tabled. No. Nothing has been tabled.
Today.
There are 42 only today. Only today. And not even a report, Honorable Speaker. So the report of the... 42 clauses according to the document that has just been given us. 42 clauses are to be amended, and out of 56, Honorable Speaker, this is not the report that the Oversight Committee is supposed to submit. So we are debating something that is totally unofficial, that is outside the standing orders. We are going outside the standing orders, and you are expecting members of parliament to rely on something that is completely outside procedure.
කතානායක තුමනේ මේ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කිරීමේදී අතිශයින් වැදගත් කාර්යභාරයක් අයත් වෙනවා ආංශික හා අධීක්ෂණ කාරක සභාවය. ඒ කාරක සභාවේ කාර්යභාරය පාර්ලිමේන්තුව නීති සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයේ අතිශයින් වැදගත් අන්තර්ගත කොටසක්. දැන් මේ පනත සම්බන්ධයෙන් මේකෙ තිබුණා වගන්ති 57ක්. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා ඒකෙන් 34ක් දෝෂ සහිතයි. ඒ කියන්නේ ඒ 34 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙන්න නම් 57ෙන් 34ක් සංශෝධනය කළ යුතුයි. එහෙම නැත්නම් ඒක සරල බහුතරයකින් සම්මත කරගන්න බෑ. එතකොට ගරු කතානායකතුමනි, මෙතරම් වැදගත් පනත ආංශික කාරක සභාව සැලකීමට භාජනය කිරීමේදී අවම වශයෙන් පාර්ලිමේන්තුව හා රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා වගන්තියෙන් වගන්තිය කියවයි කියන. ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්න මේ සංශෝධන අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා තීරණය කරලා තියෙනවා. ඒවා කෙරුණාද? එතකොට ඒ වගන්ති එකින් එක සැලකීමට භාජනය කරලා අංග සම්පූර්ණ හරයක් තියෙන වාර්තාවක් අනිවාර්යෙන් ආංශික කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දැන් ගරු ගජන් කොණ්ණම්බල මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන කිසිම අවමල් රේනෝග සැකයක් නැහැ. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබෙන තුරු ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගැනීමට පාර්ලිමේන්තුවට පුළුවන් කමක් නැහැ. ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිව ඒක සඳහන් වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, පොඩ්ඩක් විනා දැන් බලන්න, මේක වාර්තාවක්ද? ඒ අනුව ඒ වගන්තේ සලකර බලලා තියෙනවා. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපිට පුළුවන් වෙන්න ඕනේ ගරු කතානායකතුමනි සෑහීමටපත් වෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරපු සංශෝධන ඇතුළත් වෙලා තියෙනවායි කියලා. එතකොට රජයේ යෝජනා කරන්න ඕනේ සංශෝධන. ඒ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුකූලද කියලා සලකා බැලීමට අපි සියලුම මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා. හැබැයි කොහොමද ඒක සලකා බලන්නේ? දැන් අපි මේ අද සලකා බලන්නේ අර ඉස්සෙල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යවපු පනත. ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පස්සේ කරපු සංශෝධන ඒ කිසිවක් ගැන අපි දන්නේ නැහැ. මේක වාර්තාවක් නෙමෙයි ගරු කතානායකතුමනි. ඒක ඉතාමත් පැහැදිලිව පේනවා. මේකෙන් තියන්නේ වාර්තාවක් පස්සේ ඉදිරිපත් කරනවා කියලා. මේක කිසිසේත් වාර්තාවක් නෙවෙයි. ඒ නිසා මේ රටේ නීති යටතේ මේක අද විවාදයට ගැනීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. ඒක නීති විරෝධී ක්‍රියාදාමයක්.
ඔව්. විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඉස්සර නැගිටියේ.
අරු කතානායකතුමනි,
විමල් වීරවංශ මන්ත්‍රී
ගරු කතාන කිරියල්ලේ මෙතුමා මට මේක කියන්න දෙදින්. ගරු කතානායකතුමනි, ඉදිරිපත් වෙච්ච කරුණු ගැන මම නැවත නැවතත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කරුණු අනුමත කරමින් ඒ එක්කම දැන් මේ සංශෝධන තමුන්වහන්සේලා දැන් මේ මොහොතකට කලින් ටේබල් කරා අපිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි මේක දාලා තියෙන්නේ. කොහෙද අපිට සිංහල දෙමළ මාධ්‍යෙන් කොහෙද තියෙන්නේ? අපිට නම් ටේබල් කරලා නැහැ. අපිට ටේබල් කරලා නැහැ. ඕගොල්ලෝ ගාව ඇති. ඒ නිසා ගරු කතානායකතුමනි මේ මට ඕන නැතුණාට දෙමළ ඕනා ඉන්නවා මෙතන. ඒක සතුටු වෙන්න සෝදාශාවල්. ගරු කතානායකතුමනි මේ ඔන්ලයින් පනත ඉතාම විවාදාත්මක පනතක්.
ගරු මන්ත්‍රීතුමා දෙමළ මාධ්‍යෙන් ඉල්ලපු මන්ත්‍රීවරුන්ට දෙමළ මාධ්‍යෙන් දීලා තිනවා පුතුමාට තෝරන එකක් එවන්න.
මටත් එවන්න. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, තමුන්නාන්සල දැන් මේ මොහොතේ මේ සංශෝධන දෙන්නේ. මේ සංශෝධන කොයි විදියට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක ගැළපෙනවද නැද්ද කියලා අපිට අධ්‍යයනය කරන්න වෙලාවක් ඕනවා. ඒ වෙලාව මෙතන නැහැ. ඒ අනුව තමයි මේ විවාදයේදී අපි ගන්න ප්‍රතිපත්තිමේ තීරණය. අපි මේකට පක්ෂ විය යුතුද, විරුද්ධ විය යුතුද කියන එක තීන්දු කරගන්න වෙන්නේ. අපි පිළිගන්නවා රටේ සමාජ මාධ්‍ය අවභාවිතාවක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා සාධාරණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් මර්ධනය කරන්න මේ පනත පාවිච්චි කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා කරුණාකරලා මේක ගැන අපිට ප්‍රතිපත්ති මේ වශයෙන් එකග වෙන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න ඒ සංශෝධන අධ්‍යයනය කරන්න ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. අර කියපු ඕවර්සයිට් කමිටි එකේ ඒ ප්‍රකාශනයක් නැතුව, වාර්තාවක් නැතුව මේ විදියට අත්නොමතිකව මේක සම්මත කරන්න යන එක නීති විරෝධී. කරුණාකරලා ඒ නිසා මේක වෙන දවසකට හල් දැමීම සඳහා කටයුතු කරන්න කියලා මම හිතයි.
ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝග 50 යටතේ ඉතාමත් පැහැදිලි හැම පණිතක්ම ආංශික අධීක්ෂණ කාරක සභාවට යඩවා. ඒ වාර්තාව එනකන් මේක න්‍යාය පුස්තකයට දාන්නත් බෑ. සභානායකතුමා, ඒ ඒ ඒ වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එනකන් මේක න්‍යාය පුස්තකයට දාන්නත් බෑ. මෙතන බැලුවොත් කිසිදු පියවරක් ගන්න බෑ. හැබැයි ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව නැතුව පක්ෂ නායක රැස්වීමේදී දිල නියම ගෙරුවා.
අද
එතකොට අද පාර්ලිමේන්තුවේ මේක ගත්ත පක්ෂ නායක ආජික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව නැතුව. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. එදා පක්ෂ හැම ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාවක් එන්නකොට පක්ෂ නායක රැස්වීමට කලින් කිසිම පියවරක් ගන්න බෑ. අනිත් එක
හරි බොහොම සුදි.
අනිත් එක අදූදේ හෙලිදරව් වුණා. ඒ කමිටියේ ලේකම් ඇවිල්ලා කිව්වා වගන්තිය සාකච්ඡා වුණේ නැහැ කියලා. ඔබතුමා ඉදිරියේ මම සභානායක කාලෙක තමයි මේ ආංශික අධීක්ෂණ කාරක සභාව පිහිටුවේ. ඒකේ අරමුණ වූයේ හැම පරදකම වගන්තිය සාකච්ඡා කරන්න. ඒකයි අදහස.
හරි.
එතකොට මම කියන්නේ මේක පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරපු එකත් වැරදි. මොකද එතකොට ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවයි. එතකොට මේක න්‍යාය පුස්තකයෙන් දාපු එකත් වැරදි.
බොහොම ස්තුතියි අනුර කුමාර දිසානායක මන්තුමා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ පනත අපේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දීලා තිබෙනවා. ඒ මොකද කාලාන්තරයක් අපේ මාධ්‍ය තිබුණේ ඉතාමත් අයිතිකරුවන් අතලොස්සක් අතේ. එනිසා අපේ රටේ ජනතාවට තොරතුරු ගලාගෙන ගියේ එම අයිතිකරුවන්ගෙන් සහ එම අයිතිකරුවන් බොහෝ දෙනෙක් දේශපාලන ව්‍යාපාරට ඍජු හෝ වක්‍රව සම්බන්ධය. ඒ නිසා ජනතාවට තොරතුරු ගලාගෙන ගියේ පෙරණ ලද තොරතුරු. මොකද ඒ අයිතිකරුවත් ඒ දේශපාලන හිමිකාරීත්වෙත් අවශ්‍ය වෙන උවමනාවට පරිදි තමයි අපේ රටේ මේ මාධ්‍ය මේ වුණේ. ඒක තමයි ප්‍රධාන මාධ්‍ය. හැබැයි අපේ රටේ සමාජ මාධ්‍ය විසින් ඒ පුළුල් වීමත් සමග අපිට අවස්ථාව ලැබුණා පොදු ජනතාවට තමන්ගේ ක්‍රියාකාරීත්වයන් හරහා රටේ ඇත්ත තොරතුරු ගලාගෙන යන්න. ඒ නිසා පෙරණ ලද තොරතුරු වෙනුවට ජනතාව වෙත ඉතාමත් නිවැරදි තොරතුරු ගලාගෙන යන මාධ්‍ය කටයුතු සමාජ මාධ්‍ය උපයෝගී වුණා. උදාහරණයක් ඇට ගත්තොත් නාරම්මල වෙඩි තැබීම ඔබතුමා දන්නවා. ඒ සමාජ මාධ්‍යවල එම වෙඩි තැබීම පිළිබඳව නිවැරදි තොරතුරු වාර්තා වුණේ නැත්නම් එය පොලිසිය විසින් ගොතන ලද කතන්දරයක් කරහා මියගිය කෙනා වරදකරුවෙක් බවට පත් වෙනවා. අපි ඇති තරම් මේවා දැකලා තිබෙනවා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය ජනතාව වෙත තොරතුරු ගලාගෙන යාමේදී විශාල කාර්යයක් ඉටු කර දැන් ඔබතුමා දන්නවා පහුගිය දා නැවට නැගපු එක නේද? ප්‍රධාන මාධ්‍ය තිබ්බනම් ඔක එන්නේ නැහෙනි. මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමා සමාජ මාධ්‍ය තිබු නිසා තමයි එළියට ආවේ. හරි. මොකද එහෙම රෙකෝඩ් කරලා දාපු නිසා තමයි ඒක එළියට ආවේ. ඒ නිසා මේ දේශපාලකයන් මේ පාලනයන්ගේ විවිධ දේවල් මේ සමාජ මාධ්‍ය හරහා එල්දරව් වෙනවා. ඒ සඳහා ධනතාවට සැබෑ තොරතුරු ගලාගෙන යෑමේ අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඒ අතර යම් සිදු නොවිද්දේ සිදුවෙමින් තිබෙනවා. හැබැයි දැන් මේ පනතේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වී තිබෙන්නේ එම සමාජ මාධ්‍ය හලා ගරාගෙන යන තොරතුරු අඩපණ කිරීම. ගරු කථානායකතුමනි, පහුගිය කාලේ අපේ රටේ ජනතාවගේ දේශපාලන අවදි වීම, ජනතාවගේ දේශපාලන අවබෝධය වර්ධනය වීම සඳහා ප්‍රධාන ලෙස ඉවහල් වුණා මේ සමාජ මාධ්‍යවල භාවිතාව.
එනිසා ආණ්ඩුවට මේක හිසරදයක් වී තිබෙනවා. ආණ්ඩුවට මේක මර්ධනය කිරීම සඳහා උවමනාවක් තිබෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, දැන් මම අවසන් කරාට පස්සේ ඔබතුමා කිව්වට පස්සේ මම කියන්නද? මම අවසන් කරාට පස්සේ. ඒ නිසා ගරු කථානායකතුමනි, මේ ඉදිරිපත් කළ තියෙන පනත විශේෂයෙන්ම වගන්ති 56ක් තිබුණාම ශ්‍රේෂ්ඨාධිකරණ වගන්ති 54ක් ශ්‍රේෂ්ඨාධිකරණ වගන්ති 34ක් සංශෝධනය කරන්න කියලා ඉදිරිපත් කළා තිබෙනවා. දැන් අපි දන්නවා පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට පනත ගැසට් කරනවා, ගැසට් කරලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බලය තියෙනවා. දැන් මේ පනතට ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන 34ක් ඉදිරිපත් කළා තිබෙනවා.
ඒ සියලුම සංශෝධන ඔතන තියෙනවා.
ඊට අමතරව මේ සෙවුඩ සංශෝධන 42ක් තිබෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, ගැසට් කරන පනත හෝ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පනත නෙවෙයි මේ තිබෙන්නේ. මේ ගැසට් කරන පනතත් නෙවෙයි තියෙන්නේ, පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පනතත් නෙවෙයි තිබෙන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නකොට ආංශික කාරක සභාවේ වාර්තාව නිවැරදි ලෙස අවශ්‍යයි. දැන් ඔබතුමාලා පෙන්නුම් කරලා දෙන වාර්තාව මොකද්ද?
හරි.
මේකේ අමාත්‍යංශ තියෙනවා, සහභාගී වෙච්ච අයගේ තියෙනවා. අවසානද කියලා මොකද්ද? එකඟ වූ අතර ඒ පිළිබඳ කාරක සභාවේ වාර්තාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා විසින් 2024 ජනවාරි මාසේ 22
වෙනිදා සරයක් කියවා
ගන්න තියෙනවා. ඉදිරිපත් කරනකොට වාර්තාවක් ඉදිරිපත් කරනනේ.
ඔව්, නිවල්ලන් සමිතියේ
නමයි.
නිවල්ලන් සමිතියේ
කථානායකතුමනි, ඒ විපක්ෂයේ මන්ත්‍රීරු යන්නේ කොහෙද? මල්ලේපොල්. දැන් මේ බලන්න, මේ පෞගිය පක්ෂනායක රැස්වීමේදී න්‍යාය පුස්තකයට මේක දාලා තියෙනවා. එදා මේක ඔක්කොම අනුමත කරලා තියෙනවා. අද ඔබතුමා එක්ක රැස්වුණු මේකෙදිත් සභාවේ කැමැත්ත අරගෙන මේක කරන්න තීන්දු කරලා තියෙනවා. එහෙමනම් මේ සභාවේ තියෙන ප්‍රධාන දේ තමයි මේගොල්ලෝ මතු කරපු කාරණා දෙක තුනක් තියෙනවා. එකක් ආංශික කාරක සභාවට යන්න ඕනේ ගිහිල්ලා තියෙනවා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන පිළිගන්න ඕනේ. පිළි අරගෙන දීලා තිනවා. එතකොට මේක පිළිබඳව සාකච්ඡා කරන්න ඊට වෙනකන් දවස් තියෙනවා. එතකොට ඒට ඒගොල්ලන්ට තීන්දුව කරන්න පුළුවන් පක්ෂ වෙනවද විරුද්ධ වෙනවද? ඊළඟට සමාජ මාධ්‍යයේ සත්‍ය පුවත් යන එක පිළිබඳව අපි සියලු දෙනා එකඟයි. අසත්‍ය පුවත් යන එකට තමයි විරුද්ධ. දැන් සත්‍ය පුවත් ගියේ ඉඳලා තමයි ඔය ජේපී එකේ කිව්වනේ අර ගණිකා වෘත්තිය සමාජ නීතිගත, ඒක අපි දැනගත්තේ, ඒක නැත්තම් අපි දැනගන්නේ නැහැ. ඊළඟට පියවරු එල්ලගෙන කාන්තාව පාර දිගේ යනවා කියන එකත් අපිට ආවේ සමාජවාදී. ඉතින් අපි පිළිගන්න සමාජවාද තියෙන්න ඕනේ. හැබැයි අසත්‍ය ඒ වගේම මේ ළමයිට කරන අපචාර ගොඩක් වෙලාවට මේ Facebook මේ පොඩි ළමයි ලිංගික ඉන්සෙන්ට ලක් කරනවා. මේවට අනිත් එක මේක රටවල් 100% අනුමත කරලා තියෙන්නේ. ඒ නිසා ඇත්ත කියන අය සත්‍ය කියන අය මේකට බය වෙන්න දෙයක්
නැහැ. චරිත හිරත්
ගරු කථානායකතුමනි, මේ මම ඔබේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග 111 යටතේ. ස්ථාවර නියෝග 111 ගරු කථානායකතුමනි ඔබේ අවධානය මම යොමු කරනවා ස්ථාවර නියෝග. Sir, I want you to consider Please. Standing order 111. 111 යටතේ ආංශික අධීක්ෂණ කාරක සභාවල ගරු කථානායකතුමනි, ආංශික අධීක්ෂණ කාරක සභාවල බලයට දාලා තියෙනවා විකල්ප ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිණිස අනාගත පරීක්ෂණ පුරෝකථන සඳහා ක්‍රියාකාරකම් කියලා. ගරු ටිරාන් අලස් ඇමතිතුමා විසින් පත් කරපු විශේෂඥ වාර්තාවේ කමිටුවේ වාර්තාව මේ ආංශික අධීක්ෂක කාරක සභාව ඊයේ ඉවත දාලා තිබුණේ. ගරු කථානායකතුමනි, මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඒක ඉවත දාලා තිබුණේ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉඩක් නැහැ කියලා අර තියෙන පනත සම්බන්ධව මෙවැනි අලුත් යෝජනාවක් අලුත් විශේෂඥ මතයක් ගේන්න. හැබැයි ස්ථාවර නියෝග අංක 111 යටතේ එහි 6 වෙනි වගන්ති යටතේ තිරාන අලස් ඇමතිතුමාගේ යෝජනාව මේකට දාන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මේ විශේෂඥ වාර්තාව මේකට එකතු කිරීමේ ඉඩ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ බලතල 111 යටතේ ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒක ගැන ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. This is very important issue.
කොහොමද ස්තුති. ඔව් සමම්පී හේරත් මැතිතුමා, ඔබතුමා ප්‍රකාශය කරන්න. ලලිත් වර්ණ කුමාර මැතිතුමා සමාවෙන්න.
ගරු කථානායකතුමනි, මේ ආංශිකාර සභාවේ වාර්තාව මේ ආකාරයට තමයි කෙටියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඕන විදිහට ඉදිරිපත් කරත්‍යයි. ඒ ඉදිරිපත් කරාම ඒකට ආපු සංශෝධන ටික ටේබල් කරලා තියෙනවා. ඊයේ දවසේ සම්බන්ධ වුණා විපක්ෂයේ මන්ත්‍රීවරු 3 දෙනෙක්. ඒ 3 දෙනාට මේ වාර්තාව ටික අතර දුන්නා. මේක එකින් එක කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ කිව්වා. හැබැයි අලුත් දේවල් යෝජනා අතුලත් කරන්න ඕනේ කිව්වම ඒක ඉඩකඩක් නැහැ ශිෂ්ටාධිකරණයෙන්. ඒකට යන්න ඕනේ ආයි කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එක ආයි ශිෂ්ටාධිකරණයෙන් කියන්න ඕනේ. ඒ නිසා ඒකට අපේ ගරු ඇමතිතුමා එකඟ වෙලා තියෙනවා ඒ සියලු දෙනාත් එක්ක. අද දිනේ හෙට දිනේ මේක කතා කරලා ඊට පස්සේ කැබිනට් එකට දාලා නැවතත් ඒ ටික අතුලත් කරන්න පුළුවන් ආකාරයට
ඒක ගුවමි සුදී බණ්ඩාරමැතිතුමා
ගරු කතානායකතුමා අර පැත්තේ විතරයි බලන්නේ මං කිව්වා අපේනුත් මල් ගන්න කියලා පොඩ්ඩක් මෙහෙ බලලා ගරු කතානායකතුමනි මේක මේ හදිසියෙන් ගේන පනතක් නෙමෙයි මේ පිළිබඳව අපි කවුරුත් සංවේදීව බලන්න ඕන කාරණයක් 2016 තමයි ඔබතුමාලත් හිටපු කැබිනට් මණ්ඩලයේ මේක පළවෙනිම ඉදිරිපත් වෙන්නේ ඊට පස්සේ තමයි කමිටුපත් කරන්නේ 2021 තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශයයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ සංදේශයක් ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයක් පත් කරලා කමිටුපත් කරලා මේක 2016 ඉඳලා මේ 24 වෙනකන් ඇවිල්ලත් රටේ අත්‍යවශ්‍ය කරුණක් අද හැමතැනම හැම ජනතාවම කියනවා ඇයි ඔයාලා මේ සමාජ මාධ්‍ය වෙන විනාශය නවත්තන්න නීති හදන්නේ නැත්තේ කියලා විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් කියනවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටත් කියනවා ඇයි මේ කාර්යයට අපි ඔක්කොම එකතු වෙලා මේක සම්මත කරන්නේ නැත්තේ දඬු වල පරිපාටි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ අඩුපාඩුවක් තියෙනවා නම් ඉදිරියේදී සංශෝධන ගෑවලා මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒවා වෙනස් කරගන්න ඒ නිසා මූලික පනත සම්මත කරන්න ඔබතුම අවශ්‍ය කටයුතු කරන්න
Now the debate is over now the house must decide about what should be done
ගරු
yes
ගරු ගරු කතානායකතුමනි
නෝ දැට්ස් ඉනෆ්
තාවර නියෝග 57 98 මේ වාර්තාව ඉදිරිපත් කළා තිනවා මේ වාර්තාවේ මුලින් කියවෙන්නේ ඉංග්‍රීසියෙන් කියලා තිනේ report of the sectoral oversight committee on media youth heritage and new citizen on online safety bill එතකොට සිංහලෙනුත් කියවෙන්නේ මාධ්‍ය තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ ආර්ථික ආරක්ෂණ කාර්යභාරය වෙත යොමු කරන ලද වාර්තාව කියලා. එතකොට අපිට මේක අපිට මේ සභාවට මේ වාර්තාව ඉදිරිපත් කළාම ආංශික අධිෂ්ඨාන කාර්යක සභාවෙන් මේක තමයි වාර්තාව හැට සැලකන්න වෙන්නේ. අපිට කාර්යක සභාවට කියන්න බෑ මේ වෙන වාර්තාවක් දෙන්නයි කියලා. ඒ නිසා මේ ප්‍රොසීජර් එක ෆලෝ කරලා තින්නේ සුප්‍රීම කෝට් එකේ දුන්න amendments ටික සිංහලෙන් දමිළ භාෂාවෙන් අවශ්‍ය මන්ත්‍රීවරුන් ගරු මන්ත්‍රීවරුන්ට දමිළ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මේ සියලුම සංශෝධන තියෙනවා. අනිත් එක සුප්‍රීම කෝට් ඩිටර්මිනේෂන් එක හම්බුනේ දැන් මාස 3කට වැඩි. ඒතුන මේ සියල්ලම පරිශීලනය කරන්න කැමති කෙනෙකුට කරන්න තිබ්බා. ඒ වගේම ආංශික අධීක්ෂණ කාර්යක සභාවේදී ගරු ටිරනලස් මැතිතුමා නියෝජනය කරපු මේ නියෝජිතයින් සහ නීතිපතිතුමා ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ඔක්කොම එතන හිටියා. ඉතින් ඒ නිසා මේ සංශෝධන ඇවිල්ලා තියෙන්නේ මේ ආකාරයෙන්. ඉතින් මේක අලුත් දෙයක් නෑ. සාමාන්‍ය පනතක් සම්බන්ධ කරන ආකාරයේ ක්‍රියාදාමයේ අනුගමනය කළ තුන නිසා මේක අපි ඉදිරියට යමු.
ස්වභාවිකවද? හරි. ටිරනලස් මැතිතුමා. හරි. හරි. විරුද්ධයි සටහන් කරගන්න. යරි සටහන් කරා ඔබතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා හරි
පොයින්ට් ඔෆ් ඕඩර් ඩිවයිඩ් අපි විරුද්ධයි මේකට
ඩිවයිඩ් ඕකේ බෙල්ල එක නේද බෙල්ල එක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනිවර කීමේ විවාදයේ පවත්වනවාද නැද්ද යන ගැන ඡන්දේ විමසීම විවාදයේ පැවැත්වීමට කැමැති නම් කොළ පාටින් විවාදයේ පැවැත්වීමට විරුද්ධ නම් රතු පාටින් ඡන්දේ ප්‍රකාශ කරන්න දැයි මගේ නම නිවැරදිව තිරේ සටහන් වී ඇද්දයි බලන්න. සියලුම දෙනා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා අවසානද? බැරි නැති උණු කෙනෙක් ඉන්නවා නම් කියන්න. කරුණාකරලා ඉඳගන්න මන්ත්‍රීතුමන්ලා. ඉඳගෙන තම ඡන්දය පාවිච්චි කරන්න නොහැකි උණු මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් නැගිටලා කියන්න. තමන්ගේ ආසන වල ඉඳගන්න. නාලක කෝට්ටේ කොට මන්ත්‍රීතුමා
පක්ෂයි
මර්ජන් පගින් මන්තුමා
පක්ෂයි කරගතා නැතුමනි.
මගේ දකුණු අත පැත්තේ නැද්ද වෙනත් කවුරුත් නැහැ. මගේ වම් අත පැත්තේ නලින් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක විවාද කරන්න දෙන මේක කුණු බක් කියලා දාන්න ඕන එක. මේක අල්ලා විසි කරන්න ඕන, මේකට විරුද්ධ.
හරි හරි, බොහොම ස්තුතියි. දයාසිරි ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ වගේ වැරදි පනත් මේ හදිස්සිය කියන එකට අපි විරුද්ධයි.
ලයින් වාසල මන්ත්‍රීතුමා. වාසල ගෙදර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, විරුද්ධයි.
හරි, බොහොම ස්තුතියි. බංගත පැත්තේ දැන් මන්ත්‍රීතුමාට මයික් එක දෙන්න.
විරුද්ධයි.
ඔව්, උපුල්ගලපති මන්ත්‍රීතුමා.
ගරු කතානායක විරුද්ධයි.
හරි, බොහොම ස්තුතියි. හරි,
Thank you.
අද දින න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කීමේ විවාදය ආරම්භ කිරීමේ යෝජනාව පක්ෂව ඡන්ද 83යි විපක්ෂව ඡන්ද 50යි ඒ අනුව වැඩි ඡන්ද 33කින් යෝජනාව සම්මත විය. ඒ අනුව විවාදය ටිරා නලස් මැතිතුමා ආරම්භ කරන්න.
ගරු කථානායකතුමනි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මා විසින් ගිය ඔක්තෝබර් මාසේ මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවේ. ඉන්පසුව නොයෙකුත් ආයතන ජාත්‍යන්තරයේ ආයතන සියලු දේ අපි සමග මේ ගැන සාකච්ඡා කෙරුවා. කතා කරලා අපි මාස 3ක් තිස්සේ අපි මේ සාකච්ඡාවල් අවසන් කරලා අපි එකඟතාවයට ආවා. ඉන් කලින් මේ සුප්‍රීම් උසාවියට පෙත්සම් කීපයක් ඉදිරිපත් කරලා තිබුණා. සුප්‍රීම් උසාවියෙත් මේ ගැන සලකලා බලලා ඒකට සංශෝධන කීපයක් සමග අනුමත කරලා තිබුණා. අපි ඒ සංශෝධනත් අරගෙන තව අවශ්‍ය සංශෝධන කරන්න අපි එකඟ වුණා. ඒෂියන් කොයිලිෂන් එකයි UN එකේ රෙසිඩන්ට් රෙප්‍රසන්ටේටිව් මායක ඇවිල්ලා දිගටම කතා කෙරුවා. එතකොට ලංකාවේ සිවිල් සමාජ මේ නියෝජනය කරන කීප දෙනෙක් මායක කතා කෙරුවා. කතා කළා අපි කමිටියක් වශයෙන් මේක සාකච්ඡා කෙරුවා. මුළු පනතම අකුරෙන් අකුරට ගිහිල්ලා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මම ඒෂියන් කොයිලිෂන් එකටයි ඒ සියලු දෙනාටම කිව්වේ අපිට එවන්න ඒගොල්ලන්ගේ මේ සජෙෂන්ස්. අපි පුළුවන් විදිහට මේ ඒගොල්ලන්ගේ මේ සජෙෂන්ස් මේකට ඇතුල් කරන්න බලනවා කියලා. ඉන්න අනතුරුව මගේ අමාත්‍යංශයේ ලේකම්තුමයි අපේ පොලිසියේ නීතිංශයේ නියෝජ්‍ය පොලිස්පතිතුමයි සිංගප්පූරුවට ගිහිල්ලා මේ ආයතන සියලු දෙනා එක්කම සිංගප්පූරුවේදී දවස් 3ක සාකච්ඡාවක් තිබුණා. තිබිලා ඉන්පසුව දිසැම්බර් මාසයේ 31 වෙනකොට ඔවුන්ගේ යෝජනා අපිට ඉදිරිපත් කරනවා කියලා කිව්වා. නමුත් දිසැම්බර් 31 වෙනකොට ඒගොල්ලන්ට යෝජනා ඉවර කරගන්න බැරුව ජනවාරි 8 වෙනකන් කල් දුන්නා. ජනවාරි 8 අපිට ඒවා සියලු දේ ඉදිරිපත් කරලා තිබුණා. ඉන්පසුව ජනවාරි 12 අපේ අමාත්‍යංශයේ පැය කීපයක සාකච්ඡාවක් තිබුණා. මගේ ලේකම් නියෝජ්‍ය පොලිස්පති නීතිංශය ඔයි අනිත් නිලධාරීනුත් සමග ඒ සාකච්ඡාවටත් සිංගප්පූරුවෙන් නියෝජිත මහත්තෙක් සම්බන්ධ වුණා. ඒ වගේම ලංකාවේ මෙම සාකච්ඡා කෝඩිනේට් කරපු ඒ සියලු නිලධාරීන් සහභාගී වුණා. වෙලා අපි සියලුම යෝජනා ගැන සලකලා බලලා අපි එකඟතාවයකට ආවා. අපිට ගන්න පුළුවන් යෝජනා මොනවද, අපිට ඇතුළත් කරන්න බැරි මොනවද කියන එකඟතාවයට. ඊට පස්සේ මම කලින් හිතුවේ අපිට ඒ සියලු යෝජනා මේ පනතට මේ අවස්ථාවේ ගේන්න පුළුවන් කියලා. නමුත් ගරු නීතිපතිතුමා මට දන්වා සිටියා ඒ යෝජනා මේ පනතට මේ අවස්ථාවේ ගේන්න බෑ. එමකෝ ඒක විවස්ථාන
ඕඩර් ප්ලීස් හොනරබල් කෝකිලා ගුණවර්ධන විල් ටේක් ද චෙයා.
ඉන්පසුව ගරු නීතිපතිතුමා දන්වා සිටියා මෙම යෝජනා මේ අවස්ථාවේ ගේන්න බෑ, ඒක ව්‍යවස්ථානුකූල නෑ. ඒකින්ද ඒ අපි එකඟ වෙච්ච යෝජනා වෙනම ගේන්න ඕනේ කියලා. නමුත් ඒවැ සමහර යෝජනා මේකට ඇතුළත් කරන්න පුළුවන් වුණා නීතිපතිතුමාගේ උපදෙස් මත. ඉතින් මම ඒගොල්ලන් එක්ක මේ පහුගිය දවස් දෙක තුනේ සාකච්ඡා කළා. මම ඒගොල්ලන්ට පොරොන්දුවක් දීලා තියෙන්නේ මේ පනත මේ විදිහට පුළුවන් යෝජනාත් සමග සුප්‍රීම් උසාවියෙන් දුන්න යෝජනාත් සමග මෙම පනත මේ අද දිනේ ඉදිරිපත් කරලා හෙට දිනේ චන්දිවරුණට පස්සේ මම ඒ අලුත් යෝජනා සියලු දේ ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා කියලා. ඉදිරිපත් කිරීමෙන් පසුව ගැසට් කරනවා. ගැසට් කළා ඊට පස්සේ මම නම් හිතන්නේ ඒ යෝජනා වලට කවුරුත් සුප්‍රීම් උසාවියට යයි කියලා. එමුකෝ සියලුම පාර්ශ්වයන් එක්ක එකඟ වෙච්ච යෝජනා. ඊට පස්සේ අපි එමෙන්ඩ්මන්ට්ස් හැටියට මේ පනතට පසු දිනක ගේන්න මම කතා කරගෙන සියලු දෙනා ඒකට එකඟ වෙලා තියෙන්නේ. එතකොට මේ පනත ගැන කතා කරුවොත් සමතුමිය දන්නව ඇති අපිට මේ කීප දෙනෙකුට මේ පාර්ලිමේන්තුවේ කීප දෙනෙකුට මේ සමාජ මාධ්‍ය මගින් පහර එල්ල වෙලා තියෙන හැටි. දැන් අපි විශේෂයෙන් මේකෙන් අපි මේ පනතෙන් අපි ආවරණය කරන්නේ වංචා කිරීම, සෝෂල් මීඩියා යූස් කරලා වංචා කිරීම, අන්නේක වෙනුවෙන් පෙනී සිටීමෙන් වංචා කිරීම. එතකොට කැරැල්ලක් ඇති වෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ සංනිවේදනය කිරීම, ළමා අපචාර, කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම, අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට, නීතිය හා සාමයට, ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම. දැන් සමස්තයක් වශයෙන් මෙම පනතෙන් අපි ආවරණය කරන්නේ මේ මන් දැන් සඳහන් කරපු ඒව ටික. එතකොට මම විශේෂයෙන් මම නම් මේ පනතේ මේ ළමා අපචාර හා කාන්තා හිංසනය ගැන විශේෂයෙන් යොමු වෙනවා. ඒ මොකෝ අපේ රටේ මේ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රමාණයක් ළමා අපචාර සිදුවෙනවා, කාන්තා හිංසන සිදුවෙනවා, මිනිමැරුම් සිදුවෙලා තියෙනවා, කාන්තාවන්ව දූෂණය කරපු වෙලාවල් තියෙනවා. දැන් උදාහරණයකට මම ගත්තොත් එහෙම 2023 වර්ෂයට අදාළව අන්තර්ජාලය මගින් සිදු කළ වැරදි පිළිඳ පැමිණිලි තියෙනවා 8000කට වඩා. ඒ අතර තියෙනවා ලිංගික හිරිහැර කිරීම පිළිබඳ පැමිණිලි 669ක් මේ එක වසරක් ඇතුළත. නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම පිළිබඳ පැමිණිලි 506ක්. ඒ පැමිණිලි එහෙම වුණාට අපේ ඒ අංශවලින් මට කියලා තියෙන්නේ ගිය අවුරුද්දේ පමණක් නිරුවත් ඡායාරූප ලක්ෂයකට වඩා සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා කියලා. එතකොට අපහාස කිරීම පිළිබඳ පැමිණිලි 697ක්. එතකොට සයිබ හිරිහැර පැමිණිලි 1961ක්. අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම 34ක්. ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධීන් 88ක්. මුදල් වංචා කිරීම 457ක්. මෙවැනි පරිගණක දත්ත සොරකම් කිරීම ආදිය 547ක්. ඉතින් මෙවැනි වාතාවරණයක තමයි අපි මේ පනත ගේන්නේ. දැන් අපි සියලු දෙනාම දන්නවා මන්ත්‍රීවරුන් විතරක් නෙමෙයි මන්ත්‍රීවරුන්ගේ බිරිඳවරුන්ට ඒ වගේම ළමයින්ට මේ සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරලා කිසිම හේතුවක් නැතුව අමුතුවෙන් ගොතපු බොරු කතා දාලා කොහොමද මේ සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරන්න කියලා සමහර අය. ඒ වගේම මේ ළමයින් ළමයින් අපචාරයට යොදන එක ගැන වැඩි විස්තර කියන්න ඕනේ. මං හිතන්නේ මේ සභාවේ සියලු දෙනාම දන්නවා සමාජ මාධ්‍ය ජාල හරහා වෙන වෙන දේ. ඒවා ඒ අපිට අපිට මේ කොච්චර මේ කම්ප්ලේන්ස් එනවද? දැන් මේ මේ සමාජ මාධ්‍ය ජාලය හරහා වංචා කරන ඒවා. දැන් විපක්ෂයේම මන්ත්‍රීවරු මට සමහරට කතා කරලා ඒ පැමිණිලි යොමු කරලා තියෙනවා. ඉතින් මේ සියලු දේ නවත්තන්න අපිට යම් කිසි නීති රීති අවශ්‍ය බව මං හිතන්නේ අපි සියලු දෙනාම ඒක දන්නවා. ඉතින් අපි දැන් කෙරුවේ ඔය දැන් මම ඉස්සලා කියපු ඒවා CID එකේ විතරක්. එතකොට අපේ ළමා හා කාන්තා අංශයට වෙනම පැමිණිලි ගලාගෙන ඇවිල්ලා තියෙනවා දාස් ගණන් මේ පහුගිය අවුරුද්දේ. ඉතින් අපි මෙම පනත ගෙනල්ලා ඔය මේ සමහර උදවිය කියනවාගේ අපි මාධ්‍යයට මේ අවහිර කරන්නවත් මං හිතන්නේ අපිට දේශපාලන මේ ප්‍රතිවාදියට මේ මොනවත් කරන්නවත් නෙමෙයි. මේකේ ක්‍රමයක් තියෙනවා. මේක අපි දැන් මේකේ කොමිසමක්පත් කරනවා. මේ කොමිසම විශේෂඥ දැනුම තියෙන 5 දෙනෙක්ව ජනාධිපතිතුමා විසින් පත් කරනවා. ඒ කොමිෂමේ නම් 5ක් ජනාධිපතිතුමා විසින් කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට එවනවා. එතකොට එතනදී අනුමත වුණාම එතන විපක්ෂය තියෙනවා රජයේ තියෙනවා ඒ නම් අනුමත වුණාම ඒ නම් 5 තමයි ජනාධිපතිතුමා පත් කරන්නේ. ඉතින් ඒකින්ද ඒ නම් 5 ඒ තොරතුරු තාක්ෂණීය නීතිය පාලනය සමාජ සේවා මාධ්‍ය කලාව විද්‍යාව තාක්ෂණය කළමනාකරණය යන ශේස්ත්‍ර ඒක අපි නම් කරලම තියෙනවා. එතකොට ජනාධිපතිතුමා නම් කළ යුත්තේ ඒ ශේස්ත්‍රයන්ට අදාළ පුද්ගලයන් පමණයි. ඉතින් ඒ පුද්ගලයන්ව නැවත ව්‍යවස්ථා සභාවෙන් අනුමත කළ යුතුයි. ඉතින් ඒක හින්දා මම හිතන්නේ අපි මේ අපිට ඕනේ විදිහට කොමිටියක් දාගෙන මේකට එක එක්කෙනාට හිරිහැර කරන්න පුළුවන් කියලා. ඉන්පසුව ඒ කොමිසමට පුළුවන් යම් කිසි පැමිණිල්ලක් ආවහම ඒක ගැන බලලා ඒක ගැන ක්‍රියා කරන්න. එතකොට ඒ කොමිසමට පුළුවන් මේ අන්තර්ජාලයේ අපි හිතමු අනිත් YouTube, Google එවැනි ආයතන වලට ඒ කොමිෂමට දන්වන්න පුළුවන් මේ දාලා තියෙන එක ගලවන්න. එක්කෝ ඒකට මොන හරි ඇක්ෂන් එකක් ගන්න. හැබැයි එහෙම වුන් නැත්තම් කොමිසමට වෙනවා මහේස්ත්‍රාත් උසාවියට යන්න පැමිණිල්ලත් සමග. ඉතින් මං දැක්ක කොහෙද කියලා තියෙනවා මේකේ මහේස්ත්‍රාත් උසාවියේ ඒ ටික අපි අයින් කරලා කියලා. ඒක අයින් කළා නේ ඒක ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ පනත ගැන මම දැන් දිගින් දිගටම කතා කරන්නේ අද මුළු උදේම මේ ගිය හින්දා මේක පටන් ගන්න. නමුත් මම ඒ කියපු කාරණා ආවරණය වෙන පරිදි මෙම පනත අපි පාවිච්චි කරන්න යන්නේ මේ සියලු දේ කරන්නේ අපේ රටේ කාන්තාවන් ළමයින් බේරගන්න. මං හිතන්නේ අපි කාටවත් දුවල පුතාලා ඉන්නවා මේ විරිඳවරු ඉන්නවා සහෝදරියෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ගැන හිතලා මං හිතන්නේ මේකට ඔබ කාටවත් විරුද්ධ වෙන්න බෑ කියන එකයි මගේ මතය. හේතුව ඒ මෙතන ඉන්න ගොඩක් අයට මේ සමාජ මාධ්‍ය ජාල හරහා පහර එල්ල වෙලා තියෙන අය. තමන්ට එල්ල වෙලා නැත්නම් තමන්ගේ දරුවන්ට හරි එල්ල වෙලා තියෙනවා. ඉතින් එහෙම හිතනකොට මං හිතන්නේ මේකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඉතින් මම අවසාන වශයෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා අපි එක්ක එකතු වෙලා මේ පනත මේ පනත පාස් කරලා අපේ රටේ විශේෂයෙන් අපේ රටේ කාන්තාවන් දූදරුවන් ඒ සියලු දෙනාම බේරගන්න වැඩ කරමු කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු ඇමතිතුමාගේ හරියට මන්තුතුමිය.
ගරු ඇමතිතුමා මට දැනගන්න පුළුවන්ද මේ ඉන්ටර්නෙට් ඉන්ටර්මීඩියරිස්ලා එක්ක මේ ගැන තියෙන සාකච්ඡාව කුමක්ද? ඔබ ගෙනල්ලා තියෙන සංශෝධන වලට ඒගොල්ලොන්ගේ එකඟතාවය තියෙනවද?
කාගෙන්ද?
Internet, the tech industry, the intermediaries, have they approved the amendments that you have proposed?
Of course, we have had extensive discussions with the Asian Coalition, where it covers about 15 companies. Our team went to Singapore and sat with them for 3 days, went para by para, and then after that they gave their suggestions.
Have met the approval of those people that you referred to, the Asia.
Of course,
that community has approved these amendments that you have tabled.
Whatever the amendments we are bringing, we have come to an agreement on those. But all what they have suggested has not come in here. So, and I made it very clear that I will try to accommodate as much as possible, not everything.
That the tech community is extremely unhappy about these amendments.
Please check with them.
Yeah, okay. It is because, after checking with them that I'm raising
amendments,
this.
Whatever the amendments are based on their suggestions, and of course various other suggestions also, like from the Human Rights Commission in Colombo, those things also have been taken into account. Okay.